සම්මා සම්බුද්දස්ස අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාදේ නැමැති උතුම් ධර්මයේහි ධර්ම කාණ්ඩයක් වන භවපත්‍යා ජාති කියන මේ කොටසේ කියවෙන ජාති පිළිබඳව විග්‍රහයක් කරන්නයි. මේ තමයි මුලදී මේ පිළිපෙන් ශ්‍රවණය කරලා ඇති භව කියන අවස්ථාව පිළිබඳව නිර්මාණාත්මක ශක්ති විශේෂයක් ගොඩනැගෙන හැටි, ඒ හිතක් හට ගන්නකොට ඒ හිතත් සමග ඒ ශක්තිය ගොඩනැගෙන හැටි අපි උපමා සහිතව විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපි දකිනවා මේ ජාති වල ස්වභාවයක් තියෙනවා. මෙලෝ 15 වෙනි ජාති, ඒ වගේම මේ අධ්‍යාවක් කෙලවර කරලා මරණයෙන් පස්සේ ඊළඟට 15 වෙනි යම් අධ්‍යාවක් කියලා තිබුණා නම් එහෙම හටගන්න ಜಾති. එහෙනම් මේ ಜಾති දෙකම අපි තෝරා ගන්න ඕනේ. මෙලෝ 15 වෙනි ಜಾති තෝරා ගත්තහම තමයි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ධර්මාබෝධය ලබා ගන්නට ඉතාමත් පහසු වෙන්නේ. නිසා අපි ගැඹුරින් තේරුම් ගන්නකොට මුලින්ම දැනගන්න ඕනේ මෙලෝ ಜಾති 15 වෙනි ආකාරය. භවපත්‍යා ಜಾති කියනකොට ඒ භව නිර්මාණාත්මක ශක්ති විශේෂයේ මුල් කරගෙන අනුකූල ಜಾති 15 වෙනි හැටි, ශනික ಜಾති 15 වෙනි හැටි, ඒ වගේම ඒ අවස්ථාවල ಜಾතිවල ස්වභාවය මෙසේ වටහා ගන්න ඕනේ. මොනවද අපි මේ ಜಾති කියන්නේ? ඉතලම ಜಾති වටහා ගන්න ඕනේ. මේ ලෝකයේ යන්තාක් සජීවී අජීවී දේවල් පහළ වෙනවා නම් ඒ සජීවී අජීවී පහළ වෙන සියලු දේවල් වලට අපි නොඑක් නම් තබා ගන්න. ඒ සම්මත කරගන්නවා එක එක ආකාර නම්. ඒ සමහර ಜಾති අපි පහල කරගත්ත සම්මතිය තුළ ඒකාකාරයෙන් පවතිනවනේ මේ හැම දෙයක්ම එක එක ආකාර මාත්‍රයෙන් මාත්‍රේ වෙනස් වෙනවා. ආකාර වෙනස් වෙනවා. හැබැයි ආකාර වෙනස් වෙනත් අපි පනවාගත්ත සම්මතිය තුළින් කතා කරන්න ඉඩ තියෙන තුරු ඒක එක જાතියක් හැටියට සම්මත කරගන්නවා. ක්ෂණිකව හටගෙන විනාශ වෙන જાති තියෙනවා. මේක જાති ක්‍රමය. චිත්තක්ෂණයේ හැටියට අපි හඳුන්වන ඒ සම්මතියෙන් හඳුන්වන්නේ ඇයිපිය ගහන මොහොතක් පවා එකම සිළු මොහොතකදී වෙනස් වෙලා යන එන ඇහිපිය ගහන මොහොතක් කෝටි ගානකද විදලා පංගුවකදී හටගෙන විපරිණාමයට පත් වෙලා වෙනසිල යන එබඳු ඉතා මාත්‍ර මොහොතක් තමයි චිත්තක්ෂණය කියන්නේ. අන්නේ චිත්තක්ෂණය කියන මොහොතත් මේ පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලවයි ක්‍රියාත්මක කියලා හිතන් හටගෙන විපරිණාමයට පත් වෙලා වෙනසීමේ කාරණේට එක සිද්ධ වෙන්නේ. එතන පටන්ගෙන අපි චිත්ත වීතියක් කියලා හැඳින්නවා නම් යම්කිසි තවත් ඉතාම කියුම් තත්යේදී ඊළඟ අවස්ථාවක් හැඳින්නුවා නම් ඒ චිත්ත වීති කියන ඒවත් ඒ අවස්ථාවත් එක්තරා જાතියක්. ඒකත් ඒ වගේම හටගෙන විපරිණාමයටපත් වෙලා වෙනසිල යනකම් ඒ සම්මතියෙන් කතා කරන්න පුළුවන්. නමුත් මේවා ඔක්කොම චිත්ත වීති සහ චිත්තක්ෂණ සර්වඥ ගෝචර දහම් මිසක් සාමාන්‍ය කෙනෙකුට දැනගන්න හැකියාවක් තියෙන දහම් නෙමෙයි. නමුත් න්‍යාය ධර්මයේ වටහා ගන්න පුළුවන්. යම්කිසි අපිට මත අපිට තේරෙන්නේ වැටහෙන්නේ රාගහිතක් හටගත්තා, ද්වේෂහිතක් හටගත්තා, මෝහහිතක් හටගත්තා, මේ ආදී වශයෙන් කියන හිතක් හටගත්ත අවස්ථාවට එනකොට අර කියන චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා හැදිච්ච සම්පින්දනය. අන්නේ සම්පින්දනයකින් හටගත්තා වූ අවස්ථාවට අපි කියනවා හිත් ජාති. දැන් හිත් තුලක් ජාති තියෙනවා. රාගහිත එක ජාතියක්, ද්වේෂහිත තව ජාතියක්, මෝහහිත තව ජාතියක්. ඒ වගේම මේ එක ඵලහිත, මාර්ගහිත මේ ආදී වශයෙන් කියන එකින් එකට ඒවත් හිත් ජාති. ඒ වගේම අපි මේ ජීවත් වෙන ඒ සත්‍යයක වශයෙන් ජීවත් වෙන කාලයේදී හටගන්නේ යම්කිසි ශරීරයක් ඇතනම් උපතේ පටන් ගෙන මරණය දක්වා ඒ මිනිස්යා කියන සම්මතයෙන් සම්මත කරලා තියෙනවා නම් මිනිස්සෙක් හැටියට කුඩා කාලේ ඉඳලාම මිනිස්සෙක්, ළදරුවත් මිනිස්සෙක්, දරුවත් මිනිස්සෙක්, ළමයාත් මිනිස්සෙක්, ගැටවරයාත් මිනිස්සෙක්, තරුණයාත් මිනිස්සෙක්, වැඩිහිටියත් මිනිස්සෙක්, මහල්ලාත් මිනිස්සෙක්, මිනිස්යා කියන සම්මතයෙන් භාවිතා කරන්න පුළුවන් යම් කාලයක් තියෙනවාද? අන්න ඒ කාලයත් එක්තරා જાතියක්. එතන මේ අතරතුරදී අරගන්න ಜಾති තියෙනවා. අපි අර බාලයා කියේ බාල ಜಾති. ගැටවරයා කියේ වහන් ගැටවර ಜಾති. තරුණයා කියේ තරුණ ಜಾති. මේවත් ಜಾති කියන අංශයට ගන්න පුළුවන්. එහෙනම් මේ ಜಾතියක් සම්මත කරගන්නේ කොහොමද? යම්කිසි සම්මතයකට පිහිටෝලා. ඒ සම්මතය තුලින් කතා කරන්න පුළුවන් ආරම්භයේ පටන්ගෙන ඒක වැහැරිලා ගිහලා වෙනසෙන මොහොතක් දක්වා කතා කරන්න පුළුවන් නම් ඒක එක ಜಾතියක්. මේවැයි සමහර ಜಾති සජීවි. නැත්නම් සත්පුද්ගල ආදී අතරටයි. ඒ වගේම ඒ තත්ත්වයේ ඉක්මනට ලෝක හේත සම්බන්ධ වුණාම ඒවා අජීවීක රස වලටත් වැටෙනවා. නමුත් ඒවැයි ಜಾති තියෙනවා. දස්වැල් කියන්නේ ಜಾති. ඉතින් ඒ වගේම සත්ව කියන්නේ කුණු ಜಾති කියන්නේ ಜಾති. වාසිට කියන බ්‍රාහ්මණයාට වාසිට සූත්‍රය කියන සූත්‍රයේ දේශනා කරපු දේශනාවක් කියන බුදු පියාණන් වහන්සේ මේ මෙලව ಜಾති පිළිබඳව වැදගත්ම දහම් කාණ්ඩයක් විග්‍රහ කරලා. දැන් අපි දකින්න ඕනේ අන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ಜಾති ක්‍රමයේ එක ක්‍රමයක්. ඒ වගේම සතර ගමනකදී මේ එක කයක් මැරිලා තවත් උප්පත්තියේ කයක් හටගන්න තැන එනකම් ඊ අවස්ථාව විග්‍රහ කිරීමට පෙන්වන්නා වූ පටිච්චසමුප්පාද ಜಾති ක්‍රමයකුත් තියෙනවා. මේවා පටලවා ගන්න හොඳ නැහැ. එකින් එක ඒ අවශ්‍ය තැනට ඔබින විදිහට ಜಾති පෙන්වපු ආකාරයෙන් දකින්න ඕනේ. එහෙනම් එතන ಜಾති පෙන්වන්න එක ක්‍රමයක්. මෙතනින් මැරිලා ඒ අවස්ථාවේදී චිතිපටිසන්ධි ආදි වශයෙන් හටගත්ත මොහොතේ පටන්ගෙන සත්‍යයේ කැටියෙද මෞකසේකින් දිවි වෙනකන් හටගන්න කාලය තුලත් ඒ කාල පදාසේ කැටි කරලා එහි වෙන ක්‍රියාදාමයේ මේ මේවයි කියලා පෙන්නා එහෙමත් ಜಾති ක්‍රමයක් පෙන්නවා. ಜಾති සංජාති ඔක්කාන්ති අභිනිබ්බති කණ්ඩානම් පාතුභාවෝ ආයතනානම් පත්ලාභෝ අයං උච්චති බිකේ ಜಾති කියලා මෙන්න මේව සත්‍යයේදී සතර පැවැත්මේදී එක කයක් කෙලවර වෙලා නව කයක් ලබන තුරු ඒ ඇතිවෙනා වූ සිද්ධාන්තය ಜಾති කියන නමින් විග්‍රහ කරපු තැනුත් තියෙනවා. ඒ පිළිබඳවයි. ඒතර හිතක් හට ගන්නවා නම් හිතක් හටගෙන වෙනසිල යනවා නම් ඉතාලම මොහොතකින් සිද්ධ වෙන ಜಾතියක් එතන සිද්ධ වෙන්නේ. හටගෙන දිවිල යන ಜಾති. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ಜಾති කියන වචනේදී මේ ලෝකේ හටගත්ත සෑම දෙයක්ම පැවැත්මේ තියෙන සෑම දෙයක්ම මේ බඳු අවස්ථාවල ඉතා කුඩා ಜಾතිින්ගේ පටන්ගෙන ඉතා මහ ಜಾති වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දීදී අපි සම්මත කරගෙන තියෙනවා. මෙන්න මේ සම්මත කරගත්ත හැම ಜಾතියක්ම මේ ಜಾති කියන කොටසට වැටෙනවා. එහෙනම් මේ ලෝකෙ හටගත්ත යම් දෙයක් විද්‍යාමාන වෙනවා නම් මේ සියල්ලම සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා මේ ධර්මයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. එහෙනම් සත්‍යය කියන දෙන්න විතරක් නෙමෙයි පටිච්චසමුප්පාදයේ මුළු විශ්වයේ ලෝකෙම විග්‍රහ කරන්න පටිච්චසමුප්පාද ධර්මය න්‍යාය ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසායි පෙන්නේ මහා සාගරය වැනි පටිච්චසමුප්පාදයේ වෙරළේදී පතුයි ඒ වගේම ජඹුර අඩුයි ඇතුළේ යන්න ප්‍රමාණය විශාලයි ගැඹුරින් වැඩි. මෙන්න මේ වගේ උපමාවක් පෙන්ලා තිනවා පටිච්ච සමුප්පාදයේ තුලින් දහම් විග්‍රහ කරගෙන යනකොට ගැඹුරට යන්න යන්න මහා පුළුල් විශයක් බවට පත් වෙනවා. ඒ වගේම එන්නේ ගැඹුරුයි. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණාම අපිට අවශ්‍ය කරන කොටස තෝරා ගත්තොත් නිවන් අවබෝධ කරගන්න උත්සාහ හොඳටම ඇති. ලෝකයේ සැකදුරු කරගන්න මේ පැවැත්ම පිළිබඳ සැකදුරු කරගන්න අවශ්‍ය දහම් ටික තෝරා ගත්තා නම් පටිච්ච සමුප්පාදයෙන් අපිට ඒ ටික හොඳටම ඇති. සැක නැතුව ධර්ම මාර්ගය අවබෝධ කරලා නිවන් දැක ගැනීමේ කටයුත්ත කරගන්න. ඉතින් අපි දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ ಜಾති හට ගන්නකොට කොහොමද මේ ಜಾති හටගන්නේ? මෙලොව ಜಾති හට ගන්න ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අපි විශේෂයෙන් දකින්න ඕනේ අන්නේ ಜಾති හට ගන්න ක්‍රමයේ ඉස්සෙල්ලා. මොකද බුදු පියාණන් වහන්සේ වාසිත බ්‍රාහ්මණයක් දේශනා කරන දේශනාවක දිපෙන්නනවා ලෝක සත්වයා විසින් එක එක ಜಾති පනවාගෙන තියෙනවා. ඒ නිසා ලෝක සත්වයාගේ කුල ගෝත්‍ර එක එක විදිහේ ಜಾති පනවාගෙන ලෝක සත්වයා ભેද වෙන්න වෙනවා. ඒ වගේම උසස් උද්දාම වෙනවා. තීන ಜಾතිය කියලා පහත්වට කලකනවා. මෙහෙම ක්‍රමයක් මේ ලෝකේ තියෙන හැබැයි අසාධාරණ ಜಾති වයින්න ක්‍රමයක්. ඒකට හේතුඵල ඇති ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ලෝකයා සත්වෝක සත්වයා විසින් විවිධාකාර ಜಾති සම්මත කරගෙන තියෙන්නේ. නම් කිසි වාන්නේ නැහැ. ඉබඳු වන්නා වූ මේ පුද්ගලයන්ගේ ආත්මලාභයේ ඒ වගේම ආත්මාභිමානය වැනි ස්වභාවය මුල් කරගෙන තමයි එහෙම පනවාගෙන තියෙන්නේ. හැබැයි හේතු ප්‍රත්‍යසි නියම ක්‍රමයක් ඒ ಜಾති වල නැහැ කියලා පෙන්වනවා. ඒකෙදි බුදුරන් වහන්සේ උපමාවක් පෙන්වනවා. මේ ලෝකේ ගස් ಜಾති, යයි ಜಾති තියෙනවා. ඒවා එක එක දෙයට එක එක වෙනස්. සමහර ඒවා කිරිසයිතයි, සමහර ඒවා කිරි නැහැ. සමහර ඒවා කටුසයිතයි, සමහර ඒවා කටු නැහැ. උපතින්ම ප්‍රභේද තියෙන ಜಾති නිසා ඒක ಜಾති වෙන් කිරීම සාධාරණයි. ගස්වැල් ආදී. ඒ වගේම මොකද මස්සේ ඉන්නවා. ලොකු කුඩා කොටස් ඉන්නවා. එකින් එකට වෙනස් වර්ගය ඉන්නවා. සංවාස වශයෙන් ඉස්සරන්න බෑ. ජාතිය බෝ කිරීමට එකින් එකට සම්බන්ධ කරන්න බෑ. ඒක විවිධාකාර ಜಾති ඉන්න නිසා මත්ස්‍ය ಜಾතීන් කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. කෘමි ಜಾතීන් කියලා ඉන්නවා. මේ විවිධාකාර කෘමි කොටස් ඉන්නවා. එහෙම අතරත් වෙනස ප්‍රභේදයක් තියෙනවා. නමුත් මනුෂ්‍ය ಜಾතිය කියවහම ඒ ಜಾතියෙන් වෙන් කරන්න පුළුවන් ප්‍රභේදය තර නැහැ. දේතලේ සමානයි, බසර මස සමානයි, ඒ වගේම ආකාරයට ආකාර සමානයි. සාමයන් මුල් කරගෙන නැත්නම් යම්කිසි ಜಾතිය බෝ කරන්නා වූ සංසර්ගයේදී සමානෝ සංසර්ගයට යෙදෙන්න පුළුවන්. මෙන්න මේ ආකාර වන්නා වූ සම්බන්ධතාවයන් නිසා ගස්කොළන් වල කෙනෙකු සතුන්ගේ ಜಾති වෙන් කරපු ප්‍රභේද වෙන් කරපු ප්‍රමේත මිනිස් ಜಾති වෙන් කරන්න බෑ කියලා පෙන්වනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වැදගත් දෙයක්. ඒ වුණාට හේතු සාධක ඇතුව හේතුඵල සහිතව ජාති බෙදන්න පුළුවන් ක්‍රමයක් තියෙන හැබැයි මිනිස්සු දැන්ට යොදාගෙන තියෙන ක්‍රමේ නෙවෙයි. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන්නේ වටිනවද නැද්ද කියලා බුදුන් වහන්සේ අහනවා. එනවා ඔහු හොර ජාතිකයි. අනේ ජාති බෙදෙය. කුලවතෙක් හෝ කුලහීනෙක් හෝ කවුරුන් හෝ වේවා රජෙක් කියන කෙනෙක් වේවා සාමාන්‍ය වැසියෙක් වේවා හොරකම් කරනවා නම් ඔහුට හොරා කියන නම වටිනවා. අන්න ඒක ජාති අභිහි වෙන හැටි. මිනිහ මරනවා නම් මිනිහ මරුවා කියන්නේ වටිනවා. මංකොල කනවා නම් මංකොල කරුවා කියන්නේ වටිනවා. නීච වැඩ කරනවා නම් නීචයා කියන්නේ වටිනවා. ගුණවත් වැඩ කරනවා නම් ගුණවතා කියන්නේ වටිනවා. මේ ආකාරයෙන් තමා විසින් කරන්නා වූ යහපත් හෝ අයහපත් වැඩ පිළිවිල අනුව ඒ පුද්ගලයා ඒ සත්‍යයටපත් වෙලා මෙලෝඩි ජාතියකටපත් වෙනවා. මෙන්න මේ ජාති ලබන ක්‍රමේ නියම පටිච්ච සම්පන්නෝ දැකේ නැත්නම් ඔහුට නිවන් මාර්ග හොයාගන්නත් බෑ කියලා බුදුගන්හාසී ඒ වාසිත සූත්‍රයේ පෙන්ලා තියෙනවා. එහෙනම් අපිත් අද දැනගන්න ඕනේ මෙලව ජාති පහළ වෙන ක්‍රමේ තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවන් දකින්න මඟ හරියට හොයාගන්න. යම් යම් ක්‍රියාකලාපයක් සිද්ධ කරනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා අපි විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාකලාපයන් නිසා නිරෝධී අපි ජාතියකටපත් වෙනවා. දැන් අන්න ඒක පටිච්චසමුප්පන්නව දැක්කොත් තමයි පටිච්චසමුප්පාදයේ තෝරාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ජාති හටගන්න පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරගන්නකොට මේ මෙලව හටගන්න ජාති නැත්නම් ප්‍රවෘත්ති ජාති නැ උපම් බෞකසේකින් උපන්තයන් පටන් මරණය දක්වා ජීවත් වෙන කාලය තුල විවිධාකාර ජාතීන්ටපත් වෙන ආකාරය පළමුව දැනගන්න ඕනේ. හොරා කිව්වහම බෞකසේකින් හොරේ බිහිුනේ නැහැ. දරුවේ බිහිුණා. ඒතර ඒ වගේම මංකොල්ල කරුවා කිව්වොත් මංකොල්ලකාරයෙක් බෞකසෙන් බිහිුන්නේ නැහැ. පසුව හැදුන කෙනෙක්. බේබද්දා කිව්වහම බෞකසෙන් බිහිුනේ නැහැ. පසුව ඉන්න වැලපිලියක් නිසා වෙච්ච දෙයක්. මෙන්න මේ වාගේ එක කාරණයක් අරගෙන අපි දකින්න ඕනේ ජාතියක් ගොඩනැගෙන හැටි පටිච්ච සමුප්පාදයට අනුව. දැන් අපි මේක එකක් විග්‍රහ කරලා බලමු. වැදගත්ම දෙයක් තියෙනවා මේ ಜಾති විග්‍රහයේදී. මොකද මේ ಜಾති මෙලෝඩි හට ගන්න හැටි දැනගත්තොත් පරලෝය ಜಾතියක් ඊට අනුකූලයි කියලා තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මෙලෝඩි යම් ಜಾතියක් ලැබුවා නම් කර්ම භවී ලැබූ කර්ම ಜಾතිය ඒකයි. අන්නේ බඳු පුද්ගලයා ඒ ස්වභාවය අතුරු කරලා ඒ ස්වභාවයෙන් මිය ගියොත් ඊට අනුකූල වන්නා වූ ಜಾතියක් තමයි උප්පත්ති ಜಾති වශයෙන් ඊට අනුකූලව ඊළඟ භවී ලැබෙන්නේ. මේක වෙනස් කරන්න බැරි සිද්ධාන්තයක්. අන්නේ ඒක තේරුම් අරගන්න ඕනේ. දැන් අපි මෙතෙන්දී එක දෙයක් අරගන්න. අපි එක නමගෙන බේබද්දා. මේ ලෝක සම්පතේ මෞකසයෙන් උපන්නේ නැති මෞකසයෙන් බිහි වෙලා පහු කාලෙක තමා විසින් කරන ලද කටයුත්තක් නිසා ලැබූ එක්තරා නාමයක්. බේබද්දා කියන ජාතිය. ඒ ජාතිය මෞකසයෙන් උපන්නේ නැහැ. තමා විසින් කරන ලද්දා වූ කර්මයට අනුකූලව හටගත්තේ. මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ මේ බේබද්දා කියන தත්ත්වය හැදින හැටි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ සිද්ධාන්තය අනුව අපි දකින්න ඕනේ බේබද්දා හැදින හැටි. මෙලෝඩි ජාතිය පහළ වෙන හැටි ඉස්සෙල්ලම. එහෙනම් බේබදු ධර්මය කියන්නේ මොකද්ද? මත්පැන් පානය කරලා මත්පැන් වලින් සබන්නා වූ ඒ රසාස්වාදයක් නැත්නම් ලෝකයව කරන්නේ. ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක්, රසාස්වාදයක් ඇති නිසාමයි සුද්ධලේ වැරදි වැඩ කරන්නේ කියලා බුදුරණාහි පෙන්වා දෙනවා. අන්න ඒ වගේ අපි දකින්න අපේ නුවන්ට තේරෙනවා ඒක එහෙමයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ. යම්කිසි මත්පැන් වීමේ ආස්වාදයක් ඇති නිසාම ලෝක සත්‍යය ඒකට පෙළඹෙනවා. අන්න ඒකෙදි පෙළඹුණාම මත්යන් දීවට අයිතිවන ධර්ම කොටසක් තියෙනවා. ධර්මකාණ්ඩය. ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ මත්යන් දීමෙන් බේබද්දා නැමැති සත්‍යය උදාකරවලා ඒ සත්‍යයේ දරා සිටින්න හේතු වෙන්නේ බේබදු ධර්මය. ඒක දකින්න ඕනේ. බේ කියන වචනේ පෙන්නවා බීම, බදු කියන වචනේ පෙන්නවා බද්ධ වුණා. බීමට බද්ධ වුණ නිසා කිනා බේබද්දා. ඒ කියන්නේ බීම අත්හැරගන්න බැරි සත්‍යයට පත් වුණ කෙනා. මත්යන් දීලා මත්යන් බීම අත්හැරගන්න බැරි සත්‍යයට පත් වුණා නම් එයාට කියනවා බේබද්දා කියන වචනේ අපි හඳුන්න හැටි. අන්න මත්යන් දීමේ ධර්මතාවයේ ප්‍රියයි මනාපයි හරි හේතයි වටනවා කියලා ගත්තා නම් අන්න ඒක තමයි බේබදු අවිද්‍යාව. එන අවිද්‍යාවත් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක වචනයකින් කිව්වට විවිධාකාරයෙන් විග්‍රහ වෙලා විස්තර වෙලා යනවා පටිච්චසමුප්පන්නව මේ ಜಾති විග්‍රහ කරනකොට. එක එක ಜಾති හටගන්නේ ඊට අනුකූල අවිද්‍යාව. එහෙනම් බේබදුකම හොඳයි කියනවෝ නැත්නම් බීමත්කම හොඳයි කියනවෝ යම්කිසි මානසිකත්වයක් කෙනෙකුට ලැබියා හිතිලා. ඔව් එතන පිහිටියානම් හරයක් නැති දෙයක් හරයක් ඇති දෙයක් හැටියට ගැනීමේ මූල ධර්මයට ඔහු වැටෙනවා. වැටෙන නිසා මොකද කරන්නේ? බේබදු අවිද්‍යාව ඔහු කරා පිහිටනවා. කොයින්ද ඒක ලැබෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රයේ මුල් කරගෙන තමයි අවිද්‍යාව පහළ වෙන්නේ කියලා කියන්නේ. එහෙනම් බේබදු වැඩ කරන අය ඒ විදිහට කටයුතු කරන අය දැක්කහම ඒක හරි ප්‍රියයි මනාපයි හැටියට මානසිකත්වයෙන් වැරදි ආකල්පයෙන් ගත්තහම බේබදු අවිද්‍යාව ගොඩනගුණාම ඒ යම් පුද්ගලයෙක් පිට පෙර බීලා ඇති පුද්ගලයා ඔය මානසිකත්වයේ උඩ ඉඳලා ටිකෙන් ටික ඒ පැත්තට හුරු පුරුදු වෙනවා. ඒකෝ තමන්ට අසත්පුරුෂ ආශ්‍රයවත් එබඳු වන්නාව තමන්ගේ පාප මිත්‍ර ආශ්‍රයයක් හෝ ලැබුණොත් ඒ ආශ්‍රයේදී ඒක වටිනාකම් කියමින් පෙන්වනකොට අන්නේ පැත්ත ඇසුරු කරනවා. ඇසුරු කළා මොකද වෙන්නේ? හිතෙන්, කයෙන්, වචනෙන් ඒ බීමත්කමට අයිති වැරදිලිල පිළිබඳව කටයුතු කරන්න පටන් ගන්නවා මූලිකව. මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඔහුගේ දීපද සකස් වීම සිද්ධ වෙනවා. මෙන්න සංඛාර කියන වචනේ චේතනාව වලට සංඛාර කියවට සංඛාර කියන වචනේ අර්ථය මොකද්ද? සකස් කරනවා කියන එක මූලික අර්ථය. මොකද්ද සකස් කරන්නේ? ඒ දේට අනුකූල දේ සකස් කරනකොට ඒ නමින් අපි භාවිතා කරනවා. එහෙනම් හිත තුලින් සකස් කරනකොට කියනවා චේතනා ගොඩනගනවා. අන්න හිත තුලින් චේතනා ගොඩනගන්න පටන් ගත්තාට පස්සේ අපි මොකද කරන්නේ? සකස් කරගත්ත චේතනා කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා. අන්න සංඛාර පෙන්වූ ක්‍රමය. ඒ ක්‍රමයට අපි මොකද කරන්නේ? කයින් යම්කිසි ආකාරයෙන් මේ බීමත්කම මුල් කරගෙන, බීම මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ දේට කය හසුරවන්න පටන් ගත්තා නම් හිතෙන් අන්න කාය සංඛාර ගොඩනගන අවිද්‍යාව මුල් කරගත්ත වැඩ පිළිවෙලකට. වචනේ ඒක භාවිතා කළා නම් වචී සංඛාර ගොඩනගා ගත්තා. ඒ වගේම හිතවිල්ලේ පැතර නැඹුරු කරලා තියාගත්තා නම් මනෝ සංඛාරත් ගොඩනගා ගත්තා. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දේබදු අවිද්‍යාවෙන් දේබදු සංඛාරයේ පහළ වුණා. දැන් සංඛාර පත්‍ය විඥානයන් කියන ඊළඟ අවස්ථාව වෙනවා. හිත කැයිටි ගන්නන දේබදු ධර්මයේ කියන්නේ හොඳ ධර්මයක් නෙමෙයි, හිත කිලිටි කරන පාප ධර්මයක්, ඒ වගේම නුවණ මන්ද බුද්ධික බවට පත් වෙන ධර්මයක්. නමුත් ඒ කෙසේ කල්පියා තේරුම් ගත්තේ නැතුව වටිනා දෙයක් කියන මුලා මානසිකත්වයට නැවතිලා ඒ විදිහට ගත්තාම මානසිකත්වයේ ක්‍රමක්‍රමින් ඒ පැත්තට නැඹුරු වෙනකොට කහට ගැන්නුණු මානසිකත්වයක් ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥාන කියලා දේබදු විඥානය. එහෙනම් දේබදු සංඛාරින් දේබදු විඥාන. මෙන්න ප්‍රභේද වෙන් කරගන්න හැටි කටිපහ උපාචක්‍රේ න්‍යාය ධර්මයේ. සංඛාර පත්‍ය විඥානන් කියන එක දැන් දේබදු යාතියක් හටගන්න හැටි වළන්ඩ උනනම් දේබදු සංඛාරින් දේබදු විඥානයක් හටගත්තා කියලා මෙසේ විග්‍රහ කරලා චක්‍රයෙන් හදා ගන්න ඕන ගණන. හදා ගන්න හැටි. විඥාන පත්‍ය නාම රූපං. අනේ දේබදු විඥානයේදී දේබදු නාම රූප වහිනවා. මොනවාද බීමට සම්බන්ධව තිබෙන්නා වූ මත්යන් වර්ග, ඒ වගේ මේකට අවශ්‍ය කරන දේවල්, ඊට අවශ්‍ය කරන පාප මිත්‍රයෝ, ඊට අවශ්‍ය කරන ආව රැඳුම්, මේ ආදී සියල්ලම බහගෙන ඉතම මොකද ඉන්නේ? ඒ හිතේ බහිඳ පටන් ගන්නවා ඉස්සෙල්ලා ඒක බැසේ නැහැ. අනේ විඥාන පත්‍යා නාම රූපං කියන මෙලෝදී හටගත්ත හැටි. නාම රූපත්‍යා සලායතනං කියලා අසකන දිවනාසී ශරීරයේ මන ඊට ආයතන බවට පත් වෙනවා. අන්න ආයතන බවට පත් වෙනාම මොකද වෙන්නේ? දේබදු නාම රූපයන්ගෙන් දේබදු සලායතන පහළ වුණා. සලායතන පත්‍යා පස්සේ ගියා බීමත්කේ ස්පර්ශයේ ආස්වාදී ස්පර්ශ කරනවා. අන්න ඒකද දේබදු ස්පර්ශයෙන් ලැබුවා. සලායතන පත්‍යා පස්සේ වෙන දේබදු සලායතනේ දේබදු ස්පර්ශ. පස්ස පත්‍යා වේදනා කියනකොට දේබදු ස්පර්ශයෙන් දේබදු වේදනාව විඳිනේ. ඒ වගේම වේදනා පත්‍යා සංහා කියනකොට දේබදු විඳිනේ නිසා දේබදු සංහිහා වුණා. අන්න එතෙන්ද ඇවිල්ලා හිටියා. සංහා පත්‍යා උපාදානං කියන සිද්ධාන්තයෙන් දේබදු සංහායෙන් දේබදු උපාදානයට වැඳුනා. උපාදාන පත්‍යා භව කියනකින් දේබදු උපාදානයෙන් දේබදු භවයට වැඳුනා. මේ පටිච්ච උපාචක්‍රයේ අපේ වැඩ පිළිවෙල දාලා බලන හැටි. මහා සාගරයක් වගේ කියන්නේ ඒකයි. මූල සිද්ධාන්තිය දමලා බලන්න ඕනේ. අවශ්‍ය જાතිය හටගන්න හැටි. එහෙනම් මොකද මේ දේබදු භව නිසා භවපත්‍යා જાති කියන සිද්ධාන්තයෙන් දේබදු භවයෙන් දේබදු જાතිය හටගත්තා. අන්න දැන් යාට කියන දේබද්දා. දැන් මොකද වෙන්නේ? දැන් යා වලොත් එහෙම. දේබදු જાතිකයක මලා කියන වචනේ දකින්න නෑ දේබද්දෙක් මලා. මෙලෝදි මතු පටිච්ච උපාචක්‍රයෙන් දැනගත්තා. ඒක જાතියක් ගොඩ නැගෙන හැටි. ඔය ක්‍රමයට තමයි හොරකම. හොරකම මුල් කරේනත් ඔය ක්‍රමයට බලන්න ඕනේ. එතකොට ඒ වගේම වැඩගත්කම යහපත් දේවල් ගුණවත්කම මේ හැම එකක්ම මේ ධර්මතාවයේ ඒ පරිච්ඡේද උපාචකයට දාලා එසේ බැලුවොත් මෙලෝ ಜಾති පහල වෙන හැටි දැනගන්නවා. මේ මෙලෝ පහල වෙන යම් જાතියක් අවිද්‍යා සහගතද තෘෂ්ණා සහගතද මේ හැම જાතියක්ම සතර පැවැත්මයි. එහෙනම් අපි දකින්න ඕනේ මේ පැවැත්මේ ඉවත් වුණාට පස්සේ නිවන් දකින්න දිහේ තියෙන පරිච්ඡේද උපාජයක් තියෙනවා මෙච්චර කල් වැහිලා. අපි යන්නේ මේ පරිච්ඡේද උපාජයේ මතු අවස්ථාවක ගන්න බලාපොරොත්තු වෙමු. ඒක අපිට අත්‍යවශ්‍ය වෙනවා නිවන් දැකීමට. ආර්ය ක්‍රීමට අවශ්‍ය කරන මෙලෝ පහළ වෙන පරිච්ඡේදෝපපාදේ ಜಾති හට ගන්න හැටි. අන්න ඒ ටික බලාගත්තාම අපිට පුළුවන් පරලෝ ಜಾති හට ගැනීම පිළිබඳව ඉන්පසුව නැවතත් ගැඹුරු විශේෂයට වහින්ද. ඒක අපි දැන් බලාපොරොත්තු වෙමු. මෙලෝ ಜಾති හට ගන්න පරිච්ඡේදෝපපාදේ අද ගත්තා වගේම ජරා මරණයෙන් හට ගැනීමත් අපි දෙන්නෙ එකතු කරගත්තා. එබඳු ಜಾතියක් හටගත්තා නම් ඒ විහාය වෙනසීමේ කාන්තේ ඒක උරුමයි ජරාවට පත් වීම උරුමයි. ඒකේ ජරාවත් ඒකේ මරණයත් ඒ සමග ඒකේ කෙලවර සිද්ධ වෙනවා. එහෙනම් ಜಾති, සත්‍ය, ජරා, මරණ කියන එකත් එක්කින් සිද්ධ වෙනවා. අපි අද මේ පරිච්ඡේද උපාදී මෙහි මේ මෙලෝ ಜಾතියක් හටගන්න හැටි බැලුවා වගේම මෙලෝ යහපත් ಜಾතියක්, ආර්ය ಜಾතියක් හටගන්න පරිච්ඡේද උපාදීයක් තියෙනවා මේ කාලේ වැහිලා. අපි විභංග ප්‍රකරණයේ තිබෙන ඒ උත්තර ධර්මයේ ඊළඟ අවස්ථාව ගන්න බලමු. සෑම කිනු දිනකට යහපතක් වේවා. ඉත්තාවතාචම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදාං සබ්බේ දේවා අනුමෝදන්තේ, සබ්බේ භූතා අනුමෝදන්තේ, සබ්බේ සත්තා අනුමෝදන්තේ, සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති.